සාකච්ඡාවත් ආයේ නැවත අහලා බැලුවොත් වටිනවා. ඒකෙදි පැහැදිලිව කියනවා මේ ආයතනවලට නානා විෂයානි නානා ගෝචරානි. ඒ වගේම මේ පංච ඉන්ද්‍රියට අරමුණ විඳීමේ හැකියාවක් නැහැ කියන එක. අරමුණ අරන්දුන්නට අරමුණ විඳීමේ හැකියාවක් නැහැ ඉන්ද්‍රියට. ඒ කියන්නේ ඇහැට බෑ ගන්නේ මොන රූපේද කියලා දැනගන්න. කනට බෑ මේ මොන සද්දෙද අරන්දින්නේ කියලා දැනගන්න හැකියාවක් නැහැ. ඒක අපි දීර්ඝව සාකච්ඡා කළා ඒ ඉන්න බ්‍රාහ්මණ සූත්‍රයේදී. මම ඒක මතක් කළේ මේ ගැටළු වලට ගොඩක් පිළිතුරු තියෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන ඔබතුමා ඉදිරිපත් කරපු වර නාම රූප සම්බන්ධව මේ මේක අර රූප තියෙනවා කියලා විස්තර කරගෙන යනකොට අර ලෝකෙට අයිති දැක්මකින් මේක විස්තර කිරීමේදී ওই රූප හැදිලා තියෙන හැටි රූප කලාප නැත්නම් ධාතු මට්ටම ඒ වගේ යන මට්ටමක් තියෙනවා. දැන් මම මේ මෙතනින් එහාට අපි ලෝකෙට අයිති දැක්මෙන් කොහොමද ලෝකෝත්තර දැක්ම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කියන අදහස ඇතුළ තමයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. මෙතෙන්දී අපි දැන් ආපහු මේ සූත්‍රයට ගියොත් ඇහත් රූපත් තජ්ජෝ සමන්නාහාරෝ කියන සිද්ධියත් නිසා තමයි චක්කු විඥාණය පහළ වෙන්නේ. ඒක පටිච්ච සමුප්පන්න විදිහට. පටිච්ච සමුප්පන්න කියනකොට මේ හේතු යෙදිලා තියෙන මොහොතේ විතරයි ඒක තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන මේ දේ තියනවා නම් මෙය තියෙනවා. මේ කියන්නේ හේතු තියෙන මොහොතේ මේවා තියෙනවා. ඉමස්මින් අසති ඉදං හෝති. මේ පටිච්ච සමුප්පන්න පටිච්ච කියන පච්චයා කියන පැත්තෙන් බැලුවහම නිරෝධා කියන පැත්තේදී ඒවා නැත්තම් ඵලයක් පිහිටන්නේ කියන අදහස. එතකොට අපි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම ඉස්ලා සම්බන්ධ කළා අර ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව හිතන්න අපේ කනේ මේ මොහොතේ ශබ්ද විශාල සංඛ්‍යාවක් වදිනවා. අපි ටිකක් සිහිය යොමු කරගෙන හිටියොත් ශබ්ද කිහිපයක් සමහර විට වෙන වෙනම අඳුර ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ වෙන වෙනම ශබ්ද දැනගන්නකොට ඒකේ තේරුම් ගන්න මේ වෙන වෙන විඥාන වලින් දැනගන්න. එක ශබ්දයක් එක විඥානකින් දැනගන්නවා, තව ශබ්දයක් තව විඥානකින් දැනගන්නවා. එතකොට දැන් මේ කණයි ශබ්දයි ඊළඟට තන මැද යෙදෙන තජ්ජෝ සමන්නාහරෝ එයින්ම උපන් දෙයකට අවධානය යොමු වීම සමග තමයි විඥාණය පහළ වෙන්නේ. සූත්‍රේ පාලි පාඨයයි හොඳට කියවලා බැලුවොත් ඒ අදහස තේරුම් යයි. ඒක අපි දැන් මම උපමාවක් ගත්තොත් තව ටිකක් පැහැදිලි වෙයි. අපි හිතමු දැන් ටීවී එක හරි රේඩියෝ එක හරි ටීවී එක ගත්තොත් වැඩ කරන ටීවී එකක් තිබුණත් විතරයි අපිට ඒකේ රූප සකස් වෙන්නේ. ඊළඟට වැඩ කරන ටීවී එකක් තිබුණත් අර ටීවී තරංගේ නැත්නම් සිග්නල් එක ආවේ නැත්නම් ඒත් රූප හැදෙන්නේ නැහැ. එතකොට ඒ ටීවී එක තියෙන්නත් ඕන, ඒකට අවශ්‍ය ඒ තරංග ආපාතනය වෙන්නත් ඕන. දැන් ඔහම ටීවී එක ඕන් කරලා තිබුණාට ඕක දිහා කවුරුත් බැලුවේ නැත්නම් ඒ දැනගන්න විදිහක් නැහැ. ටීවී එක ඔහේ වැඩ කරයි. يعني අවධානයක් යොමු වෙලා බැලුවේ නැත්නම් දැනගන්න විදිහක් නැහැ. يعني අර විඥානයක් පහළ වෙන්නේ නැහැ වගේ. ඒක මම උපමාව ගත්තේ අපේ ඇහැ කියන එක ටීවී එක කියලා හිතුවොත්. ඇහි යම්කිසි තරංග වගේක් අපේ කලින් මහත්තයා අර විද්‍යාව පැත්තෙන් යමක් කියද්දි කියුණා අර කිරණ ආලෝක කිරණ කියලා ගමු. ඒ ආලෝක කිරණ ඇවිල්ලා වැදිලා මේ ඇහි හැකියාව මත යම්කිසි රූප සටහනක් ඇති කරන්න ඕන. ඒක තමයි අර ටීවී එක ඕන් කරලා දැන් මොනවා හරි තිරයේ වැටෙනවා වගේ. හැබැයි ওই තිරය දිහා කවුරු හරි බැලුවේ නැත්නම් ටීවී එක දන්නෙත් නෑ මම මොනවද පෙන්වන්නේ කියලා. අර තරංග ටික දන්නෙත් නෑ මොනවද මේකේ හදන්නේ කියලා. එතකොට මේකෙන් තේරුම් ගන්න විඥාණය පහළ නොවුනොත් ඇස දන්නෙත් නෑ දැන් මොන රූපද හදලා දුන්නේ, ආපාතනීය වුණ රූප දන්නෙත් නෑ. ඒ වගේම එතකොට විඥාණයක් පහළ වුණොත්මයි මේ දැනුවත් වීම එන්නේ. එතකොට විඥාණය පහළ වෙන මට්ටම වෙනකොට අපි තව පැත්තකින් තේරුම් ගන්න ඕන විඥාණය කියන එකයි ඇසයි රූපයයි කියන තුනේ සංගතිය නැත්තම් පස්සේ කියන ස්වභාවය හටගෙන. එතකොට පස්සේ හටගත්තොත් එතනම තේරුම් ගන්න ඕන පස්සපච්චා වේදනා එහෙම දිගට යනවා. ඒක මගින් කඩන්න බෑ. මදුපිණ්ඩික සූත්‍රය එහෙම මේ ටිකක් සිහියෙන් කියෙව්වොත් ඒක තේරුම් යයි. පස්සේ ඇති වුණත් ඉතුරු ටික සිද්ධ වෙනවා. පස්සේ සිදු නොවුනොත් ඉතුරු ටික සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මම මෙතන විස්තර කරන්න උත්සාහ කරන්නේ මේ ස්පර්ශයේ ඇතිවීමේදී මොකද්ද මේ තජ්ජෝ සමන්නාහරෝ කියන එකේ කියන තව ටිකක් ගැඹුරු අදහසක්. එකක් තමයි දැන් අපිට හිතෙනවා අර කනට වදින සද්ද ගොඩාක් තියෙනවා. එතකොට විඥානයකට අහුවෙන්නේ එක සද්දයක් විතරයි. දැන් ඒ මට්ටමේ තේරුම් කිරීමේදී එකක් මම අර කිව්වේ මූලික මට්ටමේ තේරුම් කිරීමක් අපි තව එහාට යනවා කියලා. දැන් අර සද්ද ගොඩකින් අවධානය යොමු වුණ එක සද්දයක් දැනගත්තා. ඒ දැනගත්තේ කොහොමද? ඒ ශබ්දය කොහේ තියෙනවා කියලාද? කනට සාපේක්ෂව බාහිර එළියේ තියෙනවා. කන මේ පැත්තේ තියෙනවා, ශබ්දය එහා පැත්තේ. අජ්ජත්ත බහිද්ද. එතකොට අජ්ජත් ආයතනෙත් පිහිටලා බහිද්ද ආයතනෙත් පිහිටලා. ඕක තමයි අන්ත කියලා කියන්නේ. මජ්ජේ සූත්‍රදී පැහැදිලිව කියනවා අජ්ජත් ආයතන කාන්තයක්, බාහිර ආයතන තව අන්තයක්. විඥාණය මැද. එතකොට මතක තියාගන්න ඔය අන්තවල හිටියත් විඥාණයට අහු වුණත් ඒක මේ තණ්හාව ක්ෂය කරන මාර්ගය නෙමෙයි. එතකොට මෙතන ඒ මජ්ජේ සූත්‍රයේදී ඒ විඥාණය තවරෙන්නත් හොඳ නැහැ. මජ්ජේ මන්තා නලිප්පති කියලා කියනවා. ඒ අදහසෙන් දැන් ඔය තුන පිහිටියොත් මතක තියාගන්න පස්සේ හටගත්තා. එතකොට පස්සේ නිසා එන ඕන මතයකට යන්න පුළුවන්. ඒවට කියන්න වෙන්නේ අර තදපි පස්ස පච්චය. ඒවා ලෝකෙට අයිති එක එක දෘෂ්ටි බවට පත් වෙනවා. එහෙම නැතුව ඒක ලෝකෝත්තර දැක්මක් වෙන්න විදිහක් නැහැ. එතකොට මෙතන දැන් කනට වදින්නේ අපි දන්නා ඒ තරංග වගේ අර ආලෝක තරංග වගේ කනට වදින්නේ ශබ්ද තරංග. දැන් ශබ්ද තරංගය කියන එක ශබ්දය නෙමෙයි. ආලෝක තරංගය කියන එක ඒකෙන් හැදෙන අර රූපය වර්ණ රූපය නෙවෙයි. එහෙමනම් අපිට අර සද්ද ගොඩක් කනේ වදිනවා කියන එකට වඩා යම් කිසි තරංග ස්වභාවයක් කනේ ආපාතනය වෙනවා. හැබැයි මේ විඥාණයෙන් දැනගන්නේ ආපාතනය වුණ තරංග ගැන නෙවෙයි. යම් කිසි ශබ්ද ස්වභාවයක්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ටීවී එක දැම්මහම අපට ටීවී තරංග දැකීමේ හැකියාවක් නැහැ. ටීවී එකෙන් උපද්දලා දෙන වර්ණ සටහනක් නැත්නම් රූප සටහනක් දැකීමේ හැකියාව විතරයි තියෙන්නේ. රේඩියෝ එක දැම්මොත් වැඩ කරන රේඩියෝ එක තියෙනවා නේද? රේඩියෝ තරංග ඒකේ ආපාතනය වෙනවා. හැබැයි අපට අර එක රේඩියෝ තරංගයක්වත් දැකීමේ දැනගැනීමේ හැකියාවක් නැහැ. රේඩියෝ එකෙන් උපද්දලා දෙන ශබ්දයක් ඇසීමේ හැකියාව විතරයි තියෙන්නේ. එතකොට මේ කන කියන උපකරණය නැත්නම් ඇස කියන උපකරණයත් ඔන්න ඔය වගේ සිද්ධියක්. එතකොට අපි ඔය සම්මතයට කිව්වට කනේ ඇවිල්ලා ශබ්ද වදිනවා කියලා ශබ්ද නිමෙයි වදින්නේ. ඒක මම මේ තරංග කියන වචනේ පාවිච්චි කරන්නේ විද්‍යාවේ අයට තේරුම් ගන්න පහසු වෙනද. හැබැයි ඒක යම් කිසි අපි දැනගන්න ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් තමයි මේ ආපාතණය වෙන්නේ. එතකොට ඔය බාහිර දේ දැනගත්තා කියන එක මුලාවක්. يعني කණෙන් උපද්දලා දෙන්න යම් කිසි දෙයක් විඥාණයෙන් දැනගත්තා මිසක් කනට බාහිරව තියෙන දෙයක් දැනගත්තා වෙන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් හිතන්නේ කනේ ඇවිල්ලා වැදුන සද්දයක්. يعني එළියේ තියෙන සද්දයක් දැනගත්තා කියලා. ඒකට එළියේ තියෙන සද්ද ඇවිල්ලා කනේ වැදුන්නේ නැහැ. කනේ වැදින්නේ යම් කිසි සද්දයට වඩා වෙනස් ස්වභාවයක්. ඒකට තමයි අපි ඒ තරංග කියලා කියන්නේ. ඒකට තරංගය කියන එකේ සද්දයක් නැහැ. ඇහැට එන ආලෝක තරංගයේ ආලෝක කිරණය කියන එකේ රූපයක් නැහැ. ඇසට හැකියාව තියෙනවා යම් කිසි ස්වභාවයක් හදලා දෙන්න. හරියට අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ යම් කිසි ස්වභාවයක් උපද්දලා දෙනවා වගේ. එතකොට ඔන්න ඔය උපද්දන ස්වභාවයක් තියෙනවා. අර ඉස්සෙල්ලා සඳහන් කළේ මේසකට තට්ටු කරාම ශබ්දයක් උපද්දනවා කියලා. එතකොට අත කියන එකට ශබ්ද අදාළ නැහැ, මේසය කියන එකටත් ශබ්ද අදාළ නැහැ. ඒ නිසා උපදින්නේ වෙනස්ම අමුතුම ස්වභාවයක්. මේ විදිහට මේක තේරුම් ගන්න. එතකොට මේ ආයතනයේ යම්කිසි ස්වභාවයක් අපේ කනේ යම්කිසි ස්වභාවයක් පතනය වෙනවා, ඇසේ යම්කිසි ස්වභාවයක් පතනය වෙනවා. ඒ කරුණු දෙක නිසා යම්කිසි ස්වභාවයක් උත්පාදනය වෙනවා, පැන නගිනවා. ඒ පැන නගින ස්වභාවය ආපාතනය වුණ දෙයට වෙනස්. ඒ ස්වභාවය නෙවෙයි. පරිදියට කිව්වොත් ඇහි ඇවිල්ලා රූප හැපෙන්නේ නැහැ. කනේ ඇවිල්ලා ශබ්ද හැපෙන්නේ නැහැ. හැබැයි රූපමය ස්වභාවයක් උත්පාදනය කිරීමේ හැකියාව මේ ආයතනෙට තියෙනවා, ආයතන මට්ටමේ. ඒ මට්ටම තමයි ආයතනය නොබිදී තියෙන්නත් ඕන. ඊළඟට ඒ රූපයක් ආපාතනය වෙන්නත් ඕන. ඒකට අදාළ රූපේ. ඇසට නම් රූප කියනවා. වර්ණ රූප කියලා කියන්න පුළුවන්. ඊළඟට කනට නම් එකට ඒ රූපය හඳුන්වන්න අපි ශබ්ද රූප කියන අදහස එනවා. එතන ශබ්ද රූප කියන්නේ කනේ ඇවිල්ලා වදින දේ නෙවෙයි. කනයි ඒ ආපාතන වෙන ස්වභාවයයි නිසා උපද්දන යම් කිසි ස්වභාවයක්. ඒක එතකොට තේරුම් ගන්න අපි දැනට ගමු අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ ඔන්න මොකද්ද දැන් ආලෝකමත් වෙලා තියෙනවා වර්ණ විදිහට. ඊළඟට තමයි තාම විඥාණය පහළ වෙලා නැහැ. එතකොට විඥාණය පහළ වෙන්න ওই දෙක තිබුණට මදි. තජ්ජෝ සමන්නාහාරෝ කියන එකක් තියෙනවා. එයින්ම පැන නැගෙන ස්වභාවයකට අවධානය යොමු වීමක් අවශ්‍යයි. ඒක මේ විදිහට තේරුම් ගන්න අපි දැන් ওই ටීවී එකේ තියෙන එක මොහොතක තියෙන සටහන අපි හිතමු නිකන් ෆොටෝ එකක් හරි පින්තූරයක් කියලා හරි හිතන්න. ස්ටිල් ඉමේජ් එක. දැන් අපි මේ ෆොටෝ එකක් ගෲප් ෆොටෝ එකක් වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්. ඕකක් දිහා අපි එක එක්කෙනාට කියනවා මේ පිරිසට අපි හිතමු මේක එක මොහොතක් බලලා කියන්න මොනවද පේන්නේ කියලා. එකම චිත්‍රය බලන්න කියන්නේ. එතකොට පැහැදිලි වෙයි එක එක්කෙනා දැක්කා කියලා එක එක ඒවා කියයි. අපි ගෲප් ෆොටෝ එකක් තිබුණා නම් අපි මේ කට්ටියම ඉන්න අමාව හිටියා එකේ මාම හිටියා කියලා එක එක්කෙනා කියයි එක එක දේවල්. එතනින් පෙයි අර විඥාණයට අහු වෙලා තියෙන්නේ එකක් නෙමේ ඒ එක එක ස්වභාව. හැබැයි එකම චිත්‍ර රාමුව නැත්නම් සටහන තමයි මේ හැමෝටම බලන්න කිව්වේ. එතකොට ඒ දැන් විඥාණය යොමු වුණාට එතන තියෙන ඔක්කොම පේන්නේ නැහැ. එතනින් යම් කිසි එක ස්වභාවයක් විතරයි එක විඥාණයකට අරමුණු වෙන්නේ. ඕකම අපිම තවසරයක් බැලුවොත් එතකොට අර විඥාණය නෙමෙයි අලුත් විඥානයක්. ඒකට අරමුණු වෙයි සමහර විට ඉස්සෙල්ලා අරමුණ නොවුන දෙයක්. ඊට නැත්නම් ඒ අරමුණු වුණ දෙයම ඊට වඩා ඩීටේල් මොනවා හරි දෙන්නත් පුළු. දැන් මෙන්න මේ කරුණ එක පැත්තකින් තේරුම් ගන්න. එතෙන්දිත් අපිට අදහස් වෙනවා, හරි ඔය ඒ මුළු චිත්‍රෙම දැකලා නැහැ. ඒ කියන්නේ ඇහ ටීවී එකේ හදලා දීපු මුළු ෆ්‍රේම් එකම දැකලා නැහැ. ඒකෙන් කොටසක් ඒ වෙලාවේ අරමුණු වෙලා. එහෙම නැත්නම් චිත්‍රයෙන් කොටසක් අරමුණු වෙලා. ඒ එතෙන්දිත් අපිට හිතෙනවා චිත්‍රයේ තිබුණ කෑල්ලක් තමයි මේ දැක්කේ කියලා. ඒ අදහසටත් එහාගේ අදහසක් තියෙනවා මෙතන. ඒින්ම පැන නැගුණු කියනකොට, ඒ කියන්නේ මේ ඇහැ සකස් කරලා දීපු යම්කිසි ස්වභාවයක් තියෙනවා. දැන් ඔය ටීවී එකේ ගත්තොත් ඔබලා දන්නා ඒකේ අර ඩොට්ස් ගොඩක් තියෙන, පික්සල් කියලා කියනවා. ඒ තිත් ටික එක එක මට්ටමට ආලෝකමත් වීමකින් තමයි එක ෆ්‍රේම් එකක් කියන එක හැදෙන්නේ. එතකොට එතන නෑ අපි කියන පුද්ගලයෙක්වත්, ගහක්වත්, දියල්ලක්වත්, මොකක්වත්. හැබැයි මේක බලනකොට විඥාණය දැනගෙන තියෙන්නේ මොනවා හරි ස්වභාව ටිකක්. ඒක බලන කෙනා අනුව, ඒ කියන්නේ විඥාණය අනුව යම්කිසි ස්වභාවයක් අරමුණු වෙලා, ඒ අරමුණු ස්වභාවය අපිට හිතෙන්නේ අර රූපේ තිබුණා කියලා. ඒනට ඒකේ තියෙන එකක් නෙමෙයි, එයින් පැන නැගෙන ස්වභාවයක් තමයි විඤ්ඤාණයට අරමුණු වෙලා තියෙන්නේ. මම දන්නේ මේ කියන එක කොච්චර පැහැදිලිද කියලා. ඒක තව ටිකක් හිමීට හිතලා බලන්න මේ කියන එක. එතන මම අදහස් කරන්නේ දැන් විඤ්ඤාණයට යම්කිසි දෙයක් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන දේ අර ඇස නිසා හටගත්තු නැත්තං ආපාතනය වුණ රූපමය ස්වභාවයක් නිමේ. ඒිනුත් පැන නගින යම් කිසි ස්වභාවයක් තමයි මේ විඥාණයට අරමුණු වෙන්නේ. මේකයි මම මෙතන තජ්ජෝ සමන්නාහරෝ කියන එකේ දකින්නේ. එතකොට අපි අනය මේ මහත්ය හපු වර විඥාන නාම රූප කතාවට ආවොත්, ඔන්න විඥාණයට දැන් නාම රූප ස්වභාවයක් අරමුණු වෙලා. දැන් මේ නාම රූප කියනකොට දාගන්න යන්නේ පා සතර මහා ධාතු රූප. මේක නාමික රූපයක්. නැත්නම් හිතට දැర్శණය වෙන රූප මට්ටමක් විතරයි. නාමට රූපයක් විතරයි. ඒ කියන්නේ විඥාණයට අරමුණු වෙනවා. අර ඒ ආයතනයේ හැකියාව අනුව ඒකේ ආපාතනය වෙලා සකස් කරලා දීපු ඒ කරුණු දෙකම උදව් වෙලා ඒකෙනුත් විඥාණයට මේ බලන නිසා පැන නගින යම්කිසි ස්වභාවයක්. එතකොට තව විඥාණයකට ඒක අරමුණු කරන්න බෑ. මොකද ඒක ඒ මොහොතේ පෙර නැතිවීම හටගන්න පැන නගින ස්වභාවයක්. මම කියන්නේ ඒක පෙර නැතිවීම හටගන්න ස්වභාවයක් ඒ විඥාණය සඳහා. හරියට අපි කර කණ්ණාඩියෙන් මුහුණ බලන කොට මුණ එතෙන්ට එනකොට එතන යම්කිසි ප්‍රතිබිම්බ ස්වභාවයක් හට ගන්නවා. ඒකෙන් අයින් වෙනකොට ඒක නැහැ. ඒ දිහා බලන්නේ නැති වෙනකොට. එතකොට ඒ විඥාණය සඳහාම පැන නැංග නාම රූප ස්වභාවයක්. දැන් මේ කියන නාම රූප මතක තියාගන්න, කනේ ඇවිල්ලා වැදුන සද්ද නෙවෙයි. එහෙම නැත්නම් ඇහි ඇවිල්ලා වැදුන රූප නෙවෙයි. නැත්තම් නාසයේ ඇවිල්ලා වැදුන ගඳ සුවඳක් නෙමෙයි. බාහිරෙන් ආපු දෙයක් නෙවෙයි. ඒ සිද්ධිය නිසා, ආයතන හැකියාව නිසා යම්කිසි ඒකට අදාළ රූපයක් ආපාතනය වුණහම ඒකෙනුත් පැන නගින ස්වභාවයක් තමයි මේ විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. තජ්ජෝ සමන්නාහරෝ කියන වචනේ ටිකක් කල්පනාවෙන් බලන්න. එතෙන්දි පෙයි. එතකොට විඥාණයට අරමුණු වෙන්න නාම රූපය කියන එක කවදාවත් බාහිරයට අයිති නැහැ. එයින්ම පැන නැගුණු ස්වභාවයක් විඥාණයට අරමුණු වෙලා තියෙනවා. එතකොට මේ විඥාණයෙන් බලන නිසා මේ දේ පේනවා මිසක් ඒ පැන නැගුණු දෙයක් දිහා අපි බලනවත් නෙවෙයි. බලන නිසා මෙහෙම තේන ගතියක් තියෙනවා. මේක බලන්න එකපාරට මේක වැටහෙන එකක් නෑ. ටිකක් හිතලා බලන්න මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි බලමු, සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි. ඒක හරියටම හරි. ඔය අදහස තමයි මම මේ කියන්න හදන්නේ. ඔක කෙලින්ම කිව්වට මේක ග්‍රහණය කරන්න අමාරු වින්දා මම මේ ටික විස්තර කරන්න බැලුවේ. එයින් උලුප්පලා ගත්ත දෙයක්. ඕකමයි ඔය තජ්ජෝ කියන්නේ. එයින්ම උපන්න, එයින්ම පැන නැගුණ. ඒ එතකොට අදහස් වෙනවා එතන තියෙන ස්වභාවය නෙවෙයි. එතන කියනකොට මේ බාහිරයට දාන්න එපා. දැන් මේ කියන්නේ ආයතනයක් ඇතුලේ රූපයක් ආපාතනේ වුණාට පස්සේ හරියට අර ටීවී එකේ තිරේ දිහා බලන මොහොත කියලා හිතන්න. ටීවී එකේ තිරේ කියන්නේ නැහැ, දැන් ඇහැ ඇතුලේ යම්කිසි රූපයක් ආපාතනේ වෙලා හැදිලා ඉවරයි. ඒ වුණාට විඥාණයට පේන්නේ අර ටීවී එකේ තියෙන තිත් නිමේ. එතනින් උලුප්පලා ගන්න යම්කිසි ගතියක්. අන්න ඕක තමයි තජ්ජෝ කියන්නේ. අන්න ඒකට තමයි දැන් විඥානේ අවදානි යමු වෙන. ඒ කියන්නේ විඥාණයට අරමුණු වෙන්නේ ඒක. ඔන්න ඕක තමයි ඔය නාම රූප ස්වභාවය කියන්නේ. දැන් ඔන්න ඕකේ ඇත්ත ඇති හැටි නොදන්න වෙනකොට, නොදන්නවා වෙනකොට වෙන්නේ මොකද්ද? අදහසකට යනවා. දැන් ඇහෙන්න අන්න බාහිර රූපයක් මේ පැත්තේ තියෙන ඇහෙන් දැනගත්තා. ඔය ඇත්ත නොදන්නකොට වෙන ගතිය. එතකොට ඇහැකුත් පිහිටියා, රූපෙකුත් පිහිටියා, විඥානිකුත් පිහිටියා. නැත හැදිලි වෙයි පස්සේ හටගත්තා කියන එක. ඕක කනට ගත්තනම් මේ පැත්තේ කන තියෙනවා. ඒකේ වැදුණා උන්න සද්දයක් දැනගත්ත විඥානේ. ඒතරේ දැනගත් විඥානිකුත් තියෙනවා. කනයි ශබ්දයයි විඥානයයි කියනකොට පස්සේ හටගෙන. ඒ මට්ටම වෙනකොට ආයතන හටගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන නිරෝධයක් තියෙනවා. පස්ස නිරෝධයක් තියෙනවා. පටිච්චසමුප්පාදේ නිරෝධේ කියාගෙන යනකොට ඒ ටික පැහැදිලි වෙනවා. එතකොට මේ නාම රූප ස්වභාවයේ ඇත්ත නොදන්නකොට, ඒ කියන්නේ ඒකේ අවිද්‍යාව යෙදිලා තියෙනකොට ඒ මතමයි සලායතන පිහිටන්නේ, පස්සේ පිහිටන්නේ. සලායතන පත්‍යාපස්සෝ කියලත් කියන අපි කලින් සාකච්ඡාවක අපි සාකච්ඡා කළා අර මහා නිදාන සූත්‍රයේදී නාම රූප පත්‍යාපස්සෝ කියලත් සඳහන් වෙනවා. එතන මතක ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අර පටිච්ච සමුප්පාදයේ සකලයි කියලා කියනකොට එහෙම කියන්නේ පා ආනන්ද කියලා විස්තර කරද්දී නාම රූප පත්‍යාපස්සෝ කියලා කියන අවස්ථාව. දැන් එතනත් මේකෙදි පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ විඥාණයට අරමුණු වෙන නාම රූප ස්වභාවයේ ඇත්ත ඇති හැටි නොදන්න කමමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව මේ නාම රූපේ මත යෙදුනහම, ඒ කියන්නේ මේක ඇත්ත ඇති හැටි නොදන්න කම මත තමයි පස්සය කියන එක පිහිටන්නේ. එතකොට පස්සයයි පස්ස සමුදයයි උතන දකිනවා. එතනම පේනවා මේ සමුදේ යෙදුන් නැත්තම් පස්ස නිරෝධය කියලා ස්වභාවිකුත් තියනවා කියන එක. එතකොට ඒකෙන් අර කියපු වචනේ මේ හරියටම හරි උලුප්පලා ගන්න ස්වභාවයක් තමයි විඥාණයට අරමුණු වෙන්නේ. ඒ නිසායි ඒක පෙර නොතිබීම හටගන්නේ. මේ විඥාණය සඳහාමයි මේක හටගත්තේ. ඒක අර හදලා දීපු රූප ස්වභාවයවත් නැහැ. ඒ වගේ ගැඹුරු තේරුමක් තියෙනවා මේ තජ්ජෝ සමන්නාහරෝ කියන එකට. තෙරුවන් සරණයි.
ස්වභාවයෙන් විඥානයක් එකම විඥානයේ ඒ දැනගෙන සබහල් විඥානයේ දෙකම එක මොහොතේ නේද ඇති වෙන්නේ කියලා වගේ මට පොඩක් පැහැදිලි කර දෙන්න. එතන විඥානයෙන් දැනගත්තකම විඥානයේ කලින් තිබිලා අර්ථ දැනගත්තා වෙනවා වෙනත් එමත් නැත්නම් ඒ හට ගන්න වෙලාවෙම විඥානයේ ඒ මොහොතේ මට ගන්නවාද කියන එක පොඩක් පැහැදිලි කර දෙන්න.
ඔව් ඒක හරි වැදගත්. ඒක එක මොහොතෙමයි හටගන්නේ. මොකද විඥාණයට අරමුණු වෙන ස්වභාවයමයි ওই නාම රූප ස්වභාවය. ඒ කියන්නේ අරකින් පැන නැග්ග ස්වභාවය තමයි විඥාණයට අරමුණු වෙන. එතකොට ඒක එකකට පස්සේ එකක් වෙනව නෙවෙයි. අරමුණු වීමයි ඒ දැන ගැනීමයි දෙකම එකට වෙන්නේ. ඒ කියන්නේ විඥාණයයි ඒකේ පැන නගින ගතියයි දෙක එක මොහොතේ. එකක්වත් පෙරපසු වෙලා නෙවෙයි. ඕකම තමයි මේ පටිච්ච සමුප්පන්න බව කියන එක. මේ 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 සූත්‍රෙත් තියනවා නේ එතන පටිච්ච සමුප්පාදය කියලා විඥානය එතන පටිච්ච සමුප්පන්නයි. එතකොට ඒ එකක්වත් පෙරපසු නොවි එක මොහොතේ. ඒ නිසාමයි එක පැත්තකින් අර අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. ඒ කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා එක පැත්තකින් එන්නේ. අනිත් පැත්තෙන් තමයි තව විඥානයකට අර ස්වභාවය අරමුණු කරන්න බෑ. මොකද ඒක ඒ විඥානයක එහෙමම හටගත්තු දේ ඒක පටිච්ච සමුප්පන්නයි. ඒක එහෙමම නිරුද්ධයි. ඒ හේතු නායේ යෙදෙන්නේ ඒ දේම පටිච්ච සමුප්පන්නයි. මොකද තව මොහතක යෙදෙන්නේ තව හේතුන් ටික. එතන වෙනසකුත් දකින්න ඔතන තියෙන අර අනිත්‍ය කියන එකේ ගැඹුරු ධර්මතාවය අපි අනිච්ච සංඥා සූත්‍රෙදි පැහැදිලි කළා. මේ වෙනස් වෙනවා කියන මට්ටම නෙමෙයි. ඒකේ කරුණු තුනක් බලන්න තියෙනවා කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියන කරුණු තුන. ඒකට මේ සමුදය දකින්නත් ඕන, නිරෝධය දකින්නත් ඕන. දකින්න කියන්නේ මේකේ නුවණින් දකින්න ඕන, අවබෝධ කරන්න ඕන. එතනමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම තියෙන්නේ. ඔතන නොදැක්කොත් ඒකම පේනවා. ලෝකෙට අහු වෙන දැක්මකට එන්නේ. ඇස මේ පැත්තේ තියෙනවා, රූපේ අර පැත්තේ තියෙනවා. නැත්නම් කන මේ පැත්තේ තියෙනවා, ශබ්දේ එහා පැත්තේ තියෙනවා. ඒක ලෝකෙට අයිති දැක්ම. ඒකටමයි පස්සේ කියන්නේ. ඒකට පස්සේට අහු වෙලා මොන මතයට ආවත් ඒක ලෝකෙට අයිති දෘෂ්ටියක්. ඔතන පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දකින්න හැකියාව තියෙනවා නම් එතනම පේනවා ඒ ලෝකය ඉක්මවා දැක්ම. සම්මත ලෝකයේ ඉක්මවා දැක්ම කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා. මෙහෙම දැක්කත් හරිද? ඒක කුරුප් බල ගන්න දේම නිසා නේද අපි මේ සංස්කෘත ප්‍රපංච හදන්නේ, ඔක්කොම හදන්නේ. දැන් මෙතන අපි ගෙදර සින්දු ඇහෙනවා, අපි ධර්මයක් ඇහෙනවා. ඒක උලුප් බල ගන්න ධර්මය අපි දැන් මෙතනදී. එතකොට ඒ ධර්ම නිසා අපිට ප්‍රපංච අපිට ඇති වෙන්නේ නැහැ. අපිට කියන්නේ හොඳ සිතිවිලි ඇති වෙන්නේ. සින්දු අහන්න පටන් ගත්තට මේ ආසේ එතකොට අපි ඒක ප්‍රපංච ඇති වෙන්නේ. එතකොට කියන උලුප් බල ගන්න දේම නිසා නේද මේ විඥානයයි විඥානයට පස්සේ මේ ප්‍රපංචයයි හරි හොඳ දෙයක් හරි ඇති වෙන සුමක්. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒ උලුප්පා ගැනීම පමණක් නෙවෙයි, උලුප්පා ගන්න බව නොදන්න බව. එකයි මං කියේ එතන අවිද්‍යාව යෙදුනහම තමයි ප්‍රපංච මට්ටමට යන්නේ. මෙතන මෙතනින් උලුප්පාගත්තු දෙයක් නෙමේ විඥාණයට අරමුණු වෙන්නේ කියන නුවණ පිහිටියොත් ඒව අර බාහිරයට දාන්න යන්නේ නැහැ, බාහිරයට සම්බන්ධ කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිතේ ඇති වුණ ස්වභාවය හිතේම ඇති වුණ මට්ටමක් මිසක් බාහිර සතර මහා ධාතුවකට అలවන්න යන්නේ නැහැ. තව පැත්තකින් කිව්වොත් නාම රූප ගැට ගහන්න යන්නේ නැහැ. නාම රූප පිරිසිඳ දකිනවා. ඒවා වෙන් වෙනවා. නාමය කියන්නේ හිතේ ඇති වෙන දේවල් ටික, චෛතසික ටිකනේ. පස්ස වේදනා සංඥා චේතනා නේද? ඒවා. එතකොට ඒවා බාහිර තියෙන ඒවට අයිති නැහැ. එතකොට අතන තව කරුණක් මම ආයේ මතක් කරනවා. මේ පස්සය කියන්නේ චෛතසික මට්ටමක් විතරමයි. කියන්නේ ඇහක් තියනවා, රූපයක් තියනවා, විඥානයක් තියනවා කියලා හිත දැනුවත් කරන චෛතසිකයක් විතරයි පස්සය කියන්නේ. එතකොට ඒකට මේ ඇත්ත දකින්නත් පුළුවන්, මුලා වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත ඇති හැටි දකින්න හොඳ දේශනාවක් තමයි මේක. මේ ඇසත් නොබිඳුන ඇසත් ආපාතනිය වුණ රූපත් එතන රූප බහුවචන. ඒ වගේම තජ්ජෝ සමන්නාහාරෝ කියන සිද්ධිය යෙදුනොත් විතරයි ඒකට අදාළ විඥානය එන්නේ. ඒ කියන්නේ එයින්ම පැන නැගුණ දෙයක් තමයි විඥානික අරමුණු වෙන්නේ කියන ගතිය. අන්න ඔය ස්වභාවය තේරුම් ගත්තොත් පස්ස නිරෝධයක්. පස්සේ මට්ටමට යන්නේ නැහැ. කියන්නේ මේ පැත්තේ ඇහක් තියෙනවා, අර පැත්තේ රූප තියෙනවා, විඥාණය පිහිටියා කියන එකේ පේනවා. දැන් මේ විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප විතරයි. ඒවත් බාහිරයට කිසිම අදාළත්වයක් නැහැ. කිසිම රූපයකට අදාළත්වයක් නැහැ. රූපය කියනකොට ඇහත් රූපයක්, ඇසට අරමුණු වෙන බාහිරත් රූපයක්. ඒක මේ ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය නොදන්නකම නිසාම අපිපත් වුණ මුලාවක් කියන ස්වභාවය. ඒ මුලාවටපත් වීමමයි පස්සේට අහු වුණා කියන්නේ. පස්සේ ඇති වුණත් පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තං පපංචේති. යෝවනවත්තන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ පස්සේ කියන්නේ මොකද්ද, පස්ස සමුදය මොකද්ද, පස්ස නිරෝධය මොකද්ද කියලා නොනින් දකින්න කියලා. තෙරුවන් සරණයි.
සලාස්තන සූත්‍රෙත් තිබුණා. ඒ කියන්නේ ඒකේ තව ස්පර්ශය සම්බන්ධ කියනකොට ඒ ආධ්‍යාන්ගේ ගෝචර අරමුණු මොකද ගන්නා සිතා යතනගේ ස්පර්ශය යථාභූත වෙනම් එනම් ඇත්තටසිරෙන් දන්නා කෙනා කියලා ඥානම් පස්සන් යථාභූතම් කියලා අපිට ඒක විස්තර කරලා දුන්නා. අන්නන්නේ ඒ අන්නේ ඒ කෙනා තමයි මේ පංච උපාදස්කන්ධයේ ශ්‍රේවීමට කටයුතු කරනවා කියලා කිව්වේ. ඒක ඒ මාර්ගයෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා කියලා අපි නැත්නම් ඉගෙන ගත්තා. මගෙතන අපේ කල්යාණයට පුළුවන් තවත් අදහස් තියෙනවා එකතු කරන්න. වැඩි වෙලා කාලයක් නැහැ, තව විනාඩි 10 කට කාලයක් තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් එකතු කරන්න.
තෙරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මුලින් තේරුම් ගන්න දැන් තාම අපි මාර්ගය ගැන කතා කළේ නැහැ. මේකේ ඇත්ත ඇති හැටි දැන් ධර්මයක් අහන්න ඕන, ඊට පස්සේ ඒක දකින්න ඕන. ඒ කියන්නේ ඥානං පස්සං යථා භූතං. අපි අර ඉස්සෙල්ලා මතක් කළා වගේ මහත්ය අර මහා සලායතන සූත්‍රයේදී ඔක හොඳට විස්තර කළා. එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැදගත්කමම ඕකයි. ඒ කියන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දැනට දන්න මට්ටම නෙවෙයි මේ ලෝකෝත්තර தত্ত্বය කියන එක කියන ඒ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. එතකොට මේක ඇහුව පමණටම ඒක ඥාන. ඊළඟට මේක ඒ කියන්නේ Tamange දැක්මක් වෙන්න ඕන. අස්සං කියන මට්ටම ඒ මට්ටම කියන්නේ තාම මාර්ගයේ වැඩුවා නෙවෙයි. මම මාර්ගයේ පටන් ගත්තා. يعني සම්මා දිට්ඨිය ඇතිවීමත් එක්ක තමයි ඉතුරු මාර්ගාංග තියෙන. ඉතින් කරන්න වැඩ ගොඩක් තියෙනවා මේ මාර්ගයේ ගැන කතා කරද්දි. ඒක අපි වෙනම සාකච්ඡා කරමු. ඊට කලින් මම මේ දැන් අපිට මේ සම්මතේ අහන්න ලැබෙන මේ පැහැදිලි කිරීම වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය මේ පස්සපච්චා වේදනා කියන එක තියෙනවා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ ඊට පස්සේ ඇති වෙන තණ්හාව ඊ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් මේක සාධාරණ තර්කයක්. මොකද එක පැත්තකින් දුක කියලා දුක කියනකොට පංච උපාදානස්කන්ධය දුකයි, ඊළඟට දුකට හේතුව කියනකොට තණ්හාවනි ගොඩක් වෙලාවට සඳහන් වෙන්නේ. ඒ හින්දා හිතෙනවා තණ්හාව නැති කළා නම් හරි කියලා. මෙතනත් මේ ටිකක් මේ නුවණින් හිතන අයට මේ කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුක කියන එක එහෙමයි කියලා. එක පැත්තකින් පංච උපාදාන ස්කන්ධය නැත්නම් ජාති ජරා ඒ පැත්තෙන් පෙන්නනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය කියන්නේ දුක හටගන්නේ මෙන්න මේ නිසයි, තණ්හාව නිසයි. එතකොට තණ්හාව නැති වුණා නම් දුක හටගන්නේ නැහැ, දුක්ඛ නිරෝධය. හැබැයි කොයි වෙලාවෙවත් කියන්නේ මේ තණ්හාව නැති කරන්න කියලා. මාර්ගයේ විදිහට දේශනා කරන්නේ එහෙනම් තණ්හාව නැති කරන්න කියලා. මොකද්ද මාර්ගයේ විදිහට දේශනා කරන්නේ? දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ වඩන්න ඕන දේ දුක නැති කිරීම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න නම් මොකද්ද මුලින්ම තියෙන්න ඕන? සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්ම මේකයි, ලෝකෝත්තර දැක්ම මේකයි කියන හොඳ අවබෝධයක් එන්න ඕන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් එතන ඒ කියන්නේ තණ්හාව නැති කරන්න කියලා නෙමෙයි කියන්නේ. මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න අංගාඨකෙන් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. නැත්තම් දුක නැති කිරීමේ මාර්ගය වෙන්නේ. ඉතින් අපිට මේ ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ තණ්හාව නැති කරන්න. වේදනාව තිබුණට කමක් නැහැ. මේක නුවණින් හිතන්න, මේක බුද්ධ දේශනාවට පටිච්ච සමුප්පාද දේශනාවට එකඟයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වේදනා පච්චය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. කොහෙවත් සඳහන් කරනවද වේදනාව තියෙද්දි තණ්හාව නිරෝධයි කියලා? මේක ත්‍රිපිටකේ කොහේ හරි තියනා නම් ඒක බලන්න මට පෙන්වලා දෙන්න. මම දැකලා තියෙන පටිච්ච සමුප්පාදේන වේදනා පච්චා තණ්හා. තණ්හාව ඇති වෙන්නේ වේදනාව ප්‍රත්‍ය කරගෙන. එතකොට වේදනාව නිරුද්ධ වීම තුල තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. එහෙම කියලා වේදනාව නිරුද්ධ කරන්න කියන්නේත් නැහැ. එතනත් පෙන්නවා ඒකේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. හේතුඵල ස්වභාවය. වේදනාව හටගන්නේ කොහොමද? පස්සපච්චා වේදනා. එතකොට වේදනාව නිරුද්ධ කරන්න නම් මොකද්ද කරන්න ඕන? පස්ස නිරෝධා වේදනා නිරෝධ. ඉතින් දැන් ඔය විදිහට අනිත් අංග ටිකත් බලන්න. ඔක අවිද්‍යාවට යනකම් යනවා පටිච්ච සමුප්පාදේ. මේ පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්කා වෙන්නේ කියලා එක මේ මහාත්පද උපන් සූත්‍රෙත් දේශනා කරනවා. ඒකයි අපි මේක නුවණින් විමසන්න ඕන කියන්නේ. ඉතින් ඒ වගේම මේ මාර්ගය පටන් ගන්න නම් සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය කියන එක චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ වෙන්න පුළුවන්. ඊළඟට සම්මා දිට්ඨි සූත්‍රයේදී පැහැදිලිව පෙන්නනවා මේ පටිච්ච සමුප්පාදයේ එක එක අංග අරගෙන මේක මේකයි, මේකේ සමුදය මේකයි, මේකේ නිරෝධය මේකයි, නිරෝධ කරන මාර්ගය මේකයි, මෙන්න මේකෙන් කෙනෙකුට සම්මා දිට්ඨිය එනවා. එතන බලන්න පස්සේ ගැන කියන එක. පස්සේ කියන්නේ මේකයි, පස්ස සමුදය මේකයි, පස්ස නිරෝධය මේකයි, මාර්ගය මේකයි, මෙන්න මේක දන්න කෙනාටයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කියලා. එතකොට අය මම එකඟ වෙන්නේ වේදනාවෙන් එහා ටික විතරයි පටිච්ච සමුප්පාදේ නිරෝධ කරන්න ඕන, ඊට මෙහා ටික පවතිනවා කියලා. මේක නුවණින් විමසන්න මම කියන එක පිළිගන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම ගියොත් අපිට අවිද්‍යාවේ ඉඳන් වේදනා දක්වා පටිච්ච සමුප්පාදෙන් භාගයක් ඉතුරු වෙනවා. එතනින් එහා ටික විතරයි ඔය නැති කරන්නේ, තණ්හාව දුරු කිරීම තුන එක කරන්න පුළුවන්ද කියන එක මන් දන්නේ. බුද්ධ දේශනාව අනුව නම් මට වැටහෙන විදිහ තණ්හාව නිරුද්ධ කරන්න නම් තණ්හාව ඇති වෙන හේතු නිරුද්ධ කරන්න ඕන. ඒ හේතු තමයි පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ. ඒක වේදනා පත්‍ය තණ්හා. එතකොට ඒකේ පහලට පහලට આવත් වේදනාව හටගන්නේ මොකක් හින්දාද? පස්ස පත්‍ය වේදනා. ඊට පස්සේ හටගන්නේ සලආයතන පත්‍ය පස්සෝ. එහෙම නැත්නම් නාම රූප පත්‍ය පස්සෝ. එහෙම නැත්නම් නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ. ඊළඟට නාම රූප හටගන්නේ විඥාන පත්‍ය නාම රූපෝ. විඥාණය හටගන්නේ සංඛාර පත්‍ය විඥාන. සංඛාර හටගන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර. ඒකට මේ ඒකම අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වන දවසට ඔය කියන එකක්වත් පිහිටන්න විදිහක් නැහැ. අවිද්‍යාවෙන් ඇතිවන සංඛාර පිහිටන්නත් බැහැ. ඒ නිසා විඥාන පිහිටන්නත් බැහැ. නාම රූප පිහිටන්නත් බැහැ. සලආයතන පිහිටන්නත් බැහැ. පස්සේ පිහිටන්නත් බැහැ. අන්න එදාට වේදනත් නිරෝධයි, සංහත් නිරෝධයි. ඔරෝදී ඉතින් අංග සේරම දුකට යනකම් ඒ සේරම නිරුද්ධ ගතියක් තියෙනවා. ඔන්න ඔය ගැන අවබෝධයක් ඒමම තමයි මම දකින්නේ සම්මා දිට්ඨිය කියලා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. හැබැයි සම්මා දිට්ඨිය කියන්නේ මතක තියාගන්න මාර්ගයේ පටන් ගැනීම මිසක් ඵලයක් ලැබීම නෙමෙයි. මොකද එතනින් එහාට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒක අපි මාර්ගය ගැන සාකච්ඡා කරනකොට කරන්න පුළුවන්. එතකොට දැන් මේක කිව්වා කියලා හිතන්න එපා පස්ස නිරෝධයක් කරන්න පුළුවන් කියලා. මොකද අපි මේ මට්ටමක නැහැ. හැබැයි මෙතන කරන්න වැඩ දෙකක් තියෙනවා. ඥානං පස්සං. මේ දැනගත්තු දේ තව නුවණින් හොයන්න, ඒක තමන්ගේ දැක්මක් කරගන්න. එදාට මාර්ගයේ උපද්ද ගන්න පුළුවන් තමන්ට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක පටන් ගන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නයි අපි ධර්මයක් අහන්නේ නුවණින් විමසන්න. ඒකයි කියන්නේ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. එකපාරට ධම්මානුධම්ම පටිපදාවට ඉන්නේ නැහැ. මම මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගය ගැන. ආර්ය මාර්ගයට වැටෙන්න නම් ධර්මය අහලා ඒක තමන් නුවණින් විමසලා ඒක තමන්ගේ දැක්මක් කරගන්න අවශ්‍යයි. ඥානං විතරක් නෙවෙයි, ඥානං පස්සං යථා භූතං. එදාට තමයි සම්මා සාස්ස හෝති සම්මා දිට්ඨි කියලා ඒර එක පැහැදිලිව කියනවා මහා සලායතන සූත්‍රෙත්. ඔය ඉතින් සූත්‍ර ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ පස්ස නිරෝධය මේක කතා කරපු පමණට කරන්න බෑ. මෙතනින් ගන්න ඕන ආර්ය නැත්තම් ලෝකෝත්තර දැක්ම මෙන්න මේ වගේ දෙයක්. ලෝකෙට අයිති දැක්ම මෙන්න මේ වගේ දෙයක් කියලා ඒ දෙකේ වෙනස ගැන පැහැදිලි අවබෝධයක් එන්නවා කියන එක තමයි මම මේ අදහස් කරන්නේ. පෙරුවන් සරණ.
පෙරුවන් සරණ සමතර තම ආරත් මහත්ය කියපු තමයි එක්ක මට සිදුවෙන කතාවක් ආවේ. අර ඒක උදේ වේදනාවක් තියෙනකොට සංඛාව නිරෝධ කරන්න පුළුවන් වෙච්ච ද මම කියන්නේ ඒක කරන්න පුළුවන් කියලා. ඒක ඒකට මම අර හතන් මාසික වෙන කිව්වස්සේ කොහොමද ඒක ප්‍රතිසම්පාද හැටියට වෙන්නේ කියන එක පෙරෙතන කරුම්. අපිට මේ රතන් මාසික වේදනාවක් තියෙන්නේ නැත්ද
ඔව්. ඒක තෙරුවන් සරණ. ඒක දීර්ඝව කතා කරන්න ඕන එකක්. ඉතින් අර කෙටියෙන් පිළිතුරක් දෙන්න අමාරුයි. ඉතින් මම කියන්නේ ධර්මයක සසඳලා බලන්න. මොකද ධර්මයට විනයට ගලපලා බලන්නනි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක පටිච්ච සමුප්පාදෙට ගලපලා බලන්න. ඉතින් මන් දන්න තරමින් නම් පටිච්ච සමුප්පාදය අර අවිද්‍යාවේ ඉඳන් වේදනාවට එන කොටස ඉතුරු කරලා තණ්හාවෙන් එහාට ටික නිරුද්ධ කරන කතාවක් නෙවෙයි මන් දැනට ගන්න ධර්මයේ විදිහට. ඉතින් අපිට ඒක පැහැදිලි කරගන්න බැරි නම් ඒක තම තමන්ගේ ප්‍රශ්නයක් මිසක් අපිට ඉතින් ධර්මය වෙනස් කරන්න හැකියාවක් නැහැ කියන එකේ තමයි මං ඉන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කිරීමමයි සම්මාදිට්ඨිය ඇති වෙන්න තියෙන මාර්ගය කියන අදහසේ තමයි මම ඉන්නේ. තෙරුවන් සරණයි.
මාත්‍ය මං හිතන්නේ අපි විනාඩි 10ක් විතර වගේ පරක් කළ පටන් ගත්තා. ඔබතුමාට තව විනාඩි 10ක් ඉන්න පුළුවන්ද අහන්න? අනිත් ඇයට තව ප්‍රශ්න තියෙනවද කියලා කරා. ඔබතුමාට කාලය තියෙනවා තව විනාඩි 5ක් විතර නැත්නම් දැන් අවසන් කරන්න.
මට ගැටලුවක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. පෙරවන් සරණ.
අපි එන කල්යන මිත්‍රණිය යොමු කරමු. තව විනාඩි 10ක් විතර කාලයක් විනාඩි 10ක් පටන් පරක් කළ පටන් ගත්තා. කාට මොනිතර ගොඩක් කන්නේ කතා කරන්න බැරි වුණාද? දීර්ඝ වශයෙන් කොප්පියේ මහත් සාකච්ඡා කරපේ ඉඳලා. සමහර පොට්ටක් ඇහෙනවා මදි චන්ද්‍ර ප්‍රදේශ මත පොට්ටක් තමයි කතා
කරන්නේ. ඔබ තුමා කියන්නේ කෙනෙකුට ලෞකික සම්මාදිට්ඨිය මේ දේවල් තේරුම් ගන්න අපහසුයි කියන එක ඉතාම හොඳින් මනසට ගියා. තථාගතයන්ගේ දේශනාවක තියෙනවා මේ ලෝකයේ තුල ඉඳගෙන ස්පර්ශය අවබෝධ කරන්න අමාරු වෙන්නේ අර ස්පර්ශය සමාන කරලා තියෙන්නේ හමගහපු එළදෙනකටනේ. හමගහපු එළදෙන වගේ වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු කනවා, එළියේ හිටිය බැස්සො කනවා. ඒ ආකාරයෙන් මම අතීතකල් මගේ ආයතන තියෙනවා අර එළියේ තියෙන දේ අතීත වෙනවා කියන ඒ ලෞකිකව අපි ගන්න දිච්චේ අනුව මේ කියපු දේවල් දෙකින් අමාරු කියන එක තේරුම් ගියා. ඒ වගේම මම කියන පුද්ගලයා ලෝකෝත්තර වශයෙන් පංච උපාදානස්කන්ධයක් වශයෙන් තේරුම් ගන්න තුරු මේ තත්ත්වය අවබෝධ වෙන්න අමාරු කියන එකත් තේරුම් ගියා. ඒ අනුව ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පැමිණිය යුතුමයි කියන එක හිතුණා. ඔබතුමාගේ අදහස ගැන
තෙරුවන් සරණ. ඉතින් ඒ අදහසම දෙන්න තමයි මම මේ සාකච්ඡාව කළේ. ඒ වගේ අදහසක් ආවනම් මේක බොහොම වටිනවා. මොකද අපි දැන් දන්නවා අපි ධර්ම මාර්ගයේ ඉන්නවා කියලා හිතනවට වඩා මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජනේ ගන්න තව තව ධර්මයේ නුවණින් විමසන්න ඕන ත්‍රිපිටකයට අදාළව. يعني අපි අහලා තියෙන දේවල් තියෙන මත ඒව හරිනම් ඉතින් දැනට එක්ක මාර්ගඵල ලැබලා තියෙනවනේ. ඉතින් මම නම් දකින්නේ මේ අපිට අහන්න ලැබෙන දකින්න ලැබෙන එකේ මොකද්ද අඩුවක් තියෙනවා. එහෙනම් මේක නුවණින් මේ ත්‍රිපිටකයට අදාළ يعني පාළි සූත්‍රයට අදාළම විමසන එක තමයි හොඳ. එතන ඉතින් අන්කේ දැන් පටිච්ච සමුප්පාදේ භාගයක් නිරෝධ කරන එක මම හොයන විදිහට මට ඒක එච්චර මගේ නුවණට ගෝචර නෑ. බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදේ මුල ඉඳන් අගටම පච්චය කියලා තියෙනවා, මුල ඉඳන් අගටම නිරෝධා කියලා තියෙනවා. ඒ විදිහට වෙන්න ඕන. එතෙන්දී ඊළඟට සම්මාදිට්ඨි සූත්‍රයේදී ඔය එක එකේ විශේෂයෙන්ම සලායතන ගත්තොත් සලායතන කියන්නේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? ඒ විතරක් සලායතන නිරෝධය මොකද්ද? මේවා දන්න දකින කෙනාට තමයි ලෝකෝත්තර දැක්ම එන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඊට මෙහා අපි කතා කරන්නේ ඒවා සලායතන තියෙනවා. ඒවට අරමුණු වෙන බාහිර රූප තියෙනවා කියන මට්ටම ලෝකෙට අයිති දැක්මක් මිසක් ලෝකෝත්තර ලෝකෙ ඉක්මවා යන දැක්මක් වෙන්න බෑ කියන මට්ටමකින් තමයි ඒක මම විමසන්නේ. ඉතින් මෙතෙන්දී මම මතක් කරනවා මේ කියන ඒවා හැමම පිළිගන්නත් එපා. ඒක බුදුදහම හොයන විදිහ නෙමෙයි. මේක නුවණින් තමන් විමසන්න, තමන් තව තව මේවා සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ඊළඟට විදර්ශනාවේ යෙදෙන්න ඕනේ. එතකොට මේ විදර්ශනාවේ යෙදෙන්න හොඳ විදිහක් තමයි අර දැන් නාම රූප වෙන් කිරීම කියන එක. ඔය සම්මත අහන්න ලැබෙන නාම රූප වෙන් කිරීම නෙමෙයි මම දකින්නේ. හිතේ ඇති වෙන දේ, හිතේ ඇති වෙන දේවල් මිසක් ඒවා බාහිර රූප වලට ගැට ගන්න බැහැයි කියන මට්ටම. ඒ කියන්නේ දැන් හිතේ ඇතිවීම තමයි මෙතන මේ විඥාණයට අරමුණු වෙන නාම රූප මට්ටම කියන එක සම්පූර්ණයෙන් මානසික මට්ටමක්. බාහිර රූප එහෙම නැත්නම් සතර මහා ධාතු වලට ඔක සම්බන්ධ කරන්න යෑමමයි අපි ලෝකෙට අහු වෙනවා කියන්නේ නාම රූප ගැට ගන්න. ඒක නාම රූප වෙන් කරගන්න හොඳට ධර්මයට අනුව ධර්මයට ගලපලා දකින්න පුරුදු වුණොත් ඒක බොහොම වටිනවා කියලා තමයි මට හිතෙන්නේ. පෙරවන් සරණ.
පෙරවන් සරණ ඉස්සර ප්‍රශ්නයක් තමයි තමයි මතු වෙන්නේ අපිට මේ ඒකට විතරක් දෙතිස්තර දෙන්න අපි 10 වෙනි රාතන් වහන්සේ කෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම සංහාව නිරුද්ධ කරපු කෙනෙක් කියන හැටිනේ. එතකොට ඒක රහතන් වහන්සේ දෙහ ප්‍රතිසම්පාද හැටි දැක්කොත් කියන සලාතන පුරුතල තියෙනවා කියන විදිහට හිතන්න.
පැහැදිලිවම පැහැදිලිවම සලායතන නිරෝධ වෙනවා. මොකද අවිද්‍යාව නිරෝධණං සංඛාර නිරෝධයි, සංඛාර නිරෝධණං විඥාන නිරෝධයි, විඥාන නිරෝධණං නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධණං සලායතන නිරෝධයි. එතකොට රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරු නැතුවම අශේෂ විරාග නිරෝධා. ඉතුරුවක් නැතුව ශේෂයක් නැතුවම නිරුද්ධ කරපු ස්වභාවයක්. කෙනෙක් කියන අතර එහෙම ස්වභාවයක්. ඒ ස්වභාවයේදී තේරුම් ගන්න මේ අපි දැන් රහතන් වහන්සේගේ ශරීරය කියලා අපි කිව්වට ශරීරය කියන එකත් නොපිහිටන මට්ටමක්. ඒක අතහැරීම. අතහැරීම කියන්නේ මේ ශරීරය ඔන්න පැත්තකට දැම්මා කියන එක නෙමෙයි. ඒක නොපිහිටන මට්ටමක් තියෙනවා. ඔක ඔබතුමා පොඩ්ඩක් කියවලා බලන්න. කේවට්ට සූත්‍රයේදී තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන මට්ටම නගාදති. ඒ නාම රූප වෙන් වුණ දවසට හරියට එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකත් පිහිටන්නේ. ඊළඟට මූලපරියායේ සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේගේ මට්ටම එනකොට පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට අපි ඔය කතා කරන රූප මට්ටමේ නෙමෙයි, ඊට වඩා ගොඩාක් එහාට ගිය ලෝකයෙන්ම මිදුන මට්ටමක. එතකොට ඒ ඔය වගේ දර්ශනයක් ඇති කරගන්න තමයි මේවා මේ නුවණින් විමසන්න කියන්නේ. එතකොට මේ ලෝකෝත්තර දැක්ම එනකොට ඇත්තටම ওই ප්‍රශ්නවලට උත්තර තියෙනා නෙමෙයි, ওই ප්‍රශ්න යෙදෙන්නේ නැහැ කියන මට්ටමකට එනවා කියන එක තමයි දැනට මට කෙටියෙන් කියන්න තියෙන්නේ. මොකද ඔක දීර්ඝ පැයක්වත් කතා කරන්න ඕන දෙයක්. තෙරුවන් සරණයි.
සමාන පොදක මැදේ ගුරුමාත්‍ය ප්‍රශ්නය මොකදේ සාමාන්‍ය ඔය පටිසම්පාදයේ අපි සාමාන්‍ය අතීත වර්තමාන අනාගත වශයෙන් බෙදා විග්‍රහ කරတာ කොහොමද? ඒතර සලායතන එන ඔය කින විදිහට අනාගත පිටන්නේ නැහැ කියන එක තමයි ආවේ. එහෙමද ගුරුමාත්‍ය මොකරේ ඒකටද කොපි මාත්‍ය උත්තර දුන්නේ කියලා
නැහැ. ගුරුමාත්‍ය ජීවිතේ හදේ වර්තමානයේ සලායතන විදෝ වෙන අස්තන ආකාරයට
ආයතන කියන්නේ පණවන්න බෑ. ඒ කියන්නේ මානසිකව ඒක පණවන්න බෑ. ඒක අතහැරීමක්.
තේරුම් ගත්තේ. මොකද මෙතනවත් අපි මේ මේ කතා කරන වෙලාවෙත් මේ සම්මාදිට්ඨිය විදිහට මෙතන මේ ස්පර්ශය ගැන අපි මේ මේ පරි සම්බෝධය ස්පර්ශ නිරෝධයත් අපි ඒකේ සම්මාදිට්ඨිය මොකද්ද ඇත්ත ඇත්තටින් දැනගත්තාම ඒකේ මානසික වශයෙන් අපි ඒක අත්හැරීමක් සිදු වෙනවා. එතකොට එතනම ඇති වෙනවා මේ අපි මෙතුමා අත්හැරීම තුන විදිහට මට මන් තේරුම් ගත්තේ. දැන් අපි එතකොට අර මේ මේක අපේ සිත තුළම ඇති වෙන දෙයක් කියලා දැනගත්තාම බාහිරට බාහිර අපි කියන දෙයක් එක්ක අර එක ගැටගහන්න නැති නිසා අපිට අතහැරීමක් එතනම සිදු වෙනවා. ඒ තණ්හාව කියන එකත් එතනම නැතින කියලා මට හිතෙනවා. මොකද ඒක සත්‍යයෙන් දැකීම නිසා. ඒ සම්මාදිට්ඨියෙන් අපිට පුළුවන් මේක එතනම අතහැරීමක් සිදු වෙනවා. ඒක රාතන් වහන්සේලා සම්පූර්ණයෙන්ම අතහැරීම නිසා මෙතන එහෙම ඇත්ත වශයෙන් සලාසනයක් කියව පැනවීමක්වත් කරන්න බැරි සත්‍යයකට එනවා කියන මට තේරුම් ගන්නවා.
ඔය ආයමහත්තයා මේ එක හරි මට හිතෙනවා මේ අරිමාත්‍යගේ ඒක විදිහට තමයි ඒක අනිත් එක තමයි මම හිතන්නේ මේ දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් මම ඉච්චර කැමති නැහැ මේ කතා කරන්න මොකද අපිට මේ අදාළ නැති ගතියක් වගේ මේ තියෙන නිසා ඒ දාන්න ඇති දේවල් නමුත් යම් ආකාරකින් තිරණ ආකාරයක දැන් රහත් රහතන් වහන්සේ කෙනෙක් වතිය රාප්පල සමහපත්‍යාව තිස්සෙම ඉන්නේ නැහැ. එතකොට ඒකෙත් ප්‍රශ්න ටිකක් ඒ විදිහකට හිතන්න පුළුවන්. රහත්පල සමහපත්‍යයකට සමවැදී දැන් බුදුරජාණන් වහන්සේ තියෙමින් එම සමාපත්තික සම්මදිනේ වෙලාවක නම් ඉතින් ඒ කිසිම දෙයක් අරමුණ වෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම නිරෝධ තත්ත්වයක්. ඉතින් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට උන්වහන්සේටත් ඒව තියෙන දැන් ඉතින් ප්‍රාමුද්‍රෝ ඉතින් ආනන්ද ආමුද්‍රෝ දැක්කම ආනන්ද කියලා කතා කරනවා ඉතින් ඒක නමක් නේ. එතකොට මේ අලියෙක් දැක්කම එමයි විතරේ ඒ සාමාන්‍ය දේවල් ගෝචර වෙනවා. ඒක එහෙම එතන එක තේරුම් ගන්න විදිය තමයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ඔතන මං පොඩ්ඩක් හිතන්න විදිහක් මං කියන්නම්. ඔය සිද්ධිය මොකද්ද කියන එක ඒක අපිට ගෝචර නැති හින්දා කතා නොකරන තරමට හොඳයි. මේක හිතන්න එක පැත්තක් මං දෙන්නම්. දැන් අපි මේ කලින් මහත්මයා කිව්වා දැන් හිත ඇතුලේ ඇති වෙන දෙයි බාහිරයි වෙන්කර ගන්න පුළුවන් වුණ දවසට දැන් නුවණක් එනවා නේද? මේ ආයතනයකට බාහිර දෙයක් දකින්න බැහැයි කියලා. ඔකට බුදුරජාණන් වහන්සේ දීපු උපමාවකුත් තියෙනවා. මේ සත්වයා හරියට බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. ඒකට බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා තමයි මම කියලා ඒ උපමාව ගන්නවා. එතන බිත්තර කටුව තමයි මේ සලායතන. එතකොට මේ අපි ඉන්නේ සලායතන තුල හිර වෙලා. එතකොට බිත්තර කටුව ඇතුලේ ඉඳන් ඒ ආයතන වලට බෑ බිත්තර කටුවෙන් එළියේ ගැන මොකවත් කියන්න. ඒ කියන්නේ ඇතුලේ ඉන්න කෙනාට කිසිම අදහසක් ගන්න බෑ විතර කටුවෙන් එළියේ ස්වභාවයෙන්. එතකොට ආයතන වලින් යම් කිසි දෙයක් සකස් කරලා දුන්නොත් ඕක දකින්න විතරයි පුළුවන්කම තියෙන්නේ. අර මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගේ. ඉතින් ඒ මාළුවා හිතයි ඔය එක එක පැති දැන් එක පැත්තක කොළ පාට ගාලා තියෙයි අනිත් පැත්තේ රතු පාට ගාලා තිබුණා. අර පැත්තේ තියෙන ලෝකේ ඔක්කොම කොළ පාටයි. මේ පැත්තේ ගාලා තියෙන ලෝකේ ඔක්කොම රතු පාටයි. මත එතනින් එහාට එයාට ග්‍රහණය කරන්න හැකියාවක් නැහැ කවදාවත් ඒකෙන් එළියට ගිහින් නැති වෙන. ඉතින් අපිත් මේ ආයතන ඉක්මවා ගිහින් නැති හින්දා මේ බාහිරය ගැන කතා කරන්න බෑ. ඉතින් මෙතන තීරුම් ගන්න මේ එක ආයතනකින්වත් බාහිරේ ඇත්ත ඇති හැටි දකින්න බෑ. යථාභූත ස්වභාවය දකින්න බෑ. දැනට අපි ඉන්නේ මේ ආයතන හයෙන් පුළුවන් අපිට බාහිර ලෝකේ දැනගන්න. එතකොට දැන් නුවණක් ආපු දවසට දැන් බාහිර තියෙන රූපයක් ඇහෙන් දකින්න බෑ කියන නුවණක් ආපු දවසට තේරෙයි. එහෙනම් ඇහැ කියන එකට තේරුමක් තියෙනවද? බාහිර සද්දයක් අහන්න බෑයි කියන දවසට නුවණක් එයි. එහෙනම් කන කියන එකට තේරුමක් තියෙනවද? අන්න එදාට ඔය ආයතන නූපදින ස්වභාවයක් තියෙනවා. දැනට අපිට ඉපදිලා තියෙන ආයතන නූපදින ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා තමයි මම කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න සම්මාදිට්ඨි සූත්‍රයේදී පැහැදිලිව කියනවා සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? මෙන්න මේ දැක්ම තුලින් සම්මාදිට්ඨිය තියෙනවා කියලා. ඒක සම්මාදිට්ඨිය තුලින්ම, ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම තුලින්ම ඔවට උත්තර එනවා මිසක් දැන් අපි මේවා තියෙනවා කියලා හිතාගෙන ප්‍රශ්න කළාට ඒකට උත්තර දෙන්න අමාරු. හැබැයි මේ අනුමාන ඥානයක් ගන්න පුළුවන්. මේ උත්තර දෙන්න බෑ කියලා පැනලා යන්න නෙවෙයි. මෙන්න මේ විදිහේ ස්වභාවයක් කියලා මම මේ ටිකක් හිතලා බලන්න පැත්තක් මං කිව්වේ. අපි ඉතින් මේ සූත්‍රය අපි ඕනනම් ඊළඟ සැරෙත් සාකච්ඡාවට ගම්මු. මොකද හුඟක් වැදගත් සම්මාදිට්ඨිය ඇති කරගන්න.
තේරුම් ගන්න. මමත් හිතන දවසේ ආයෙත් දවසේ ගත්තා නම් හොඳයි කියලා හිතනවා. ඒක දැන් ඕතන ආයත හයෙන් හා සත්‍ය දෙන්නේ කියන කොටත් එතනත් මට තියෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙන අරමුණු වෙන්නේ මනෝ ආයතන ආරසන්නේ. දැන් එතකොට ඒක දෙන්නේ නැති පස්චාවර කරන්නේ මනෝ ආයතන ආරසන්නේ. ඒකට හපත්ය පේනවනේ ඒක නේද?
ඒකට ඒකට උත්තරේ තියෙනවා උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියවලා බලන්න. ඉන්ද්‍රිය පහට පටිසරණ මන. මනසට පටිසරණ සතිය. සතියට පටිසරණ විමුක්තිය. විමුක්තියට පටිසරණ නිවන. ඒක ටිකක් බැලුවොත් ඒකට උත්තරේ එයි. මේ මන ආයතනෙන්ද නිවන අරමුණු කරන්නේ කියන එකට යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. පෙරවන් සරණ.
පින් මං හිතන්නේ මං මේ දැන් අපි සාකච්ඡා අවසන් කරන වෙලාවත් පහු වෙලා ඒ නිසා මම කොහොමනම් අපේ චන්ද්‍රපිරිස් මහත්මයට කරුණා යොමු වෙන්න පුජාන් මොදල කරන්න ඊට ලලිත් මහත්තයා සම්බන්ධව මම හිතන ගොඩක් බලක් වෙලා මං හිතන්නේ මට අද කාලෙ වෙලා වැරදුනාද කියලා හිතන මේ කාලෙ වෙනස් කිරීම ප්‍රශ්නේ මත මම ලංකාවේ තුනහමාර කියලා හිතන් පටන් ගත්තර දෙකහමාරට පටන් ගන්න තියෙන මං හිතන්නේ මගේ පස් වෙලා මම වන්දිට ඔන්නේ කට ගැනලා තියෙනවා. මොකද ලලිත් මහත්තයට යම් කිසි අදහසක් මොකක් කරත් කරන්න තියෙන මේ අවස්ථාවේ ලලිත් මහත්තයට සමහරට මොනිතර ලලිත් මහත්තයට ළඟ නැතිලා ඇති. හොඳයි එහෙමනම් මම මහත් කරුණාවෙන් අපේ කොබ්බල්ගේ මහත්මයා වෙනුවෙන් මුන්නේ මොදරාව යොමු කරන්න මම චන්ද්‍රපිරිස් මහත්තයට යොමු වෙන්නම්. හොඳයි චන්ද්‍රපිරිස් මහත්මිය.
තෙරුවන් සරණයි. කොබ්බල්ගේ මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඉතාමත් රසවත් විස්තරාත්මක ධර්මදේශනාවට අද අපි ඔක්කොම සමන් දුන්නා. සාමාන්‍ය ඉරිදා පවත්වන ධර්මදේශනාවට මම බොහොම ආසාවෙන් සමන් දෙන්නේ. ඒ ඉදාට වැඩම කරන දේශකයන් මහන්සියලාගෙන් බොහෝ දේවල් මම ඇත්ත වශයෙන්ම බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ ගැන ඒ දේශකයන් මහන්සියලාට ඉතාම අනේක වාරයක් අප්‍රමාණ පිළිගන්නවා. මේ අර අන්තිමට රවිකොග්ගලමගේ මහත්මයා කිව්වා අපි මේ විතර කටුව ඇතුලේ තමයි ඉඳගෙන තමයි මේ ඔක්කොම බලන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉතින් හරියටම තේරෙන්නේ නැහැ මේ සිදුවෙන සිද්ධ වීම. ඒක එහෙම දකින්ද අපිට ගැඹුරු සමාධිමත් සිතකට තමයි ඉතින් එහෙම දකින්න පුළුවන් වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේ සමාධිමත් සිතක් අපිටත් නුදුරු අනාගතයේ ඉතාමත් මික්මනේ ලැබේවා කියලා. එදාට අපිට ඉතින් හොඳට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන එහෙම තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය ඉතින් ධර්ම දේශනාවත් ඉතින් ධර්ම දේශනා කිරීමත් විමුක්ති ආයතනයක්. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමත් ඒකත් විමුක්ති ආයතනයක්. අපි ඉතින් මේ දෙකකටත් වඩා කාලය තුළ අපි ඉතින් විමුක්ති ආයතනයක තමයි මේ ස්පර්ශ කළේ. කියන්නේ විමුක්ති ආයතනයක තමයි ටික ටික ළඟා වුණේ. ඉතින් ඒ අපි ඒ කරපු කුසල මහා විශාල කුසල සම්භාරයක් රැස් කරගත්තා. ඒ රැස් කුසල පළමුවෙන්ම රවි කොග්ගලගේ මහත්මයාට අපි අනුමෝදන් කරමු. එතුමාට ශාරීරික මානසික සුවය ලැබේවා. ප්‍රත්‍යක්ෂ බෝධියකින් නිර්වාණයම අවබෝධ වේවා ඉක්මනින්ම කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ මහත්මයා සැදු වැඩු දෙමව්පියන්ටත් මේ කුසලයේ අත්පත් වේවා. චතුරාර්ය සත්‍ය වහවහාම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ඉරිදා මේ සම්පාදනය කරන තුසිත මහත්මයාටත් නිර්වාණය වහවහාම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලලිත් දල්වත් මහත්මයාටත් මේ චතුරාර්ය සත්‍ය වහවහාම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ මහත්මයාට තියෙන යම් කිසි විදියක ශාරීරික කායික අපහසුතාවයක් ගතාවක් තියෙනවා නම් ඒවත් දුරීබුත ඒවා මේ කුසල කර්මයේ අනුභවයෙන් එතුමාටත් ඒ පවුලේ සම්බඳනටත් ධර්මීය වහවහව උද වේවා. මේ ධර්ම සාකච්ඡාව රසවත් කරේ මේ ප්‍රශ්න ඇහුව මහත්මරුන්ගේ පිටින්. ඉතින් මේ මහත්ම ඒ සියලු දෙනාටමත් තව තවත් ධර්ම ඉක්මනින්ම වහවහ අවබෝධ වේවා, නිර්වාණයට ඉක්මනින්ම කිට්ටු වේවා. අපි ශ්‍රවණය කළ අනිත් සියලු දෙනාටමත් මේ චතුරාර්ය සත්‍ය වහවහම අවබෝධ වේවා කියලා මම ඉතාමත්ම සන්තෝෂමත් කාර්මික සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.